SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වැනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
මේ සතිය වෙනකොට අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ සිදුවෙන සහ සිදු වෙලා තියෙන උණුසුම් දේශපාලනික වාතාවරණය පිළිබඳව අපි කතාබහ කරනකොට සිදුවීම් කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන්. පළවෙනි කාරණාව විදිහට බොහෝ දිනෙකගේ තවමත් කතාබහට ලක්වෙමින් තිබෙන ඒකාබද්ධ විපක්ෂය විසින් යෝජනා කරන ද ඡායා කැබිනට්ටුවේ කාරණාව පිළිබඳව මම මුලින්ම අවධානයට ලක් කරන්න කැමැති. මේ සම්බන්ධව වන විවිධ මත අපිට අහන්නට ලැබෙන අපි එතනින් අද දවසේදී කතාව පටන් ගනිමු. එහෙමනම් සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට කාලීන ප්‍රවෘත්ති පිළිබඳව කටයුතු කරන මාධවේදී සංජීව එදිරිමාන මහතා සූදානම් වෙනවා. සංජීව, ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් ලක්ෂි.
ඡායා කැබිනට්ටුව මුලින්ම ප්‍රකාශයට පත් කරද්දී බොහෝ දෙනෙකු තුළ කුතුහලයක් තිබුණා. ඇත්තට මොකක්ද මේ ඡායා කැබිනට්ටුව කියලා කියන්නේ? මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඒකාබද්ධ විපක්ෂය කියලා. ඊට පස්සේ යම් යම් නිල තනතුරු දැනුම් දීම් සහ යම් යම් වගකීම් කොටස් බෙදා හරිනු ලැබුවා. එහිදී විරුද්ධ පක්ෂ මතවාදීන් විසින් මේක විවිධ ආකාරයෙන් විග්‍රහ කරගනිමින් සිටිනවා. මා කැමති සංජීව, ඇත්තට මේ ඡායා කැබිනට්ටුව කියන මේ සංකල්පයේ බිහිවීමත් මේට නිලතල බෙදා දීමත් පිළිබඳව අපි කතාබහ කරද්දී කාගේ සංකල්පයක්ද මේක? මේක කොහොමද ආරම්භ වුණේ? අපි කැමති මූලාශ්‍ර දැනගන්න මුලින්ම.
ලංකාවේ මේ පිළිබඳ සංකල්පයේ අතීතයේ විමසා බලද්දී දිනුක්ෂි 1977 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිමාව බණ්ඩාරනායක සමග විපක්ෂයට වැටුණු වෙලාවේ 77 ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව බිහිවෙච්ච වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විපක්ෂයෙන් තමයි මේ ඡායා කැබිනට්ටුව පිළිබඳ අදහස ලංකාවේ පළමු වතාවට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒක දිගින් දිගටම ගියා. ඒ කාලේ රිචඩ් පතිරණ කවදාසි හැදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුවක අධ්‍යාපන ඇමති විදිහට රට හඳුනගෙන හිටියා. මේ මා එක උදාහරණයක් ලෙස පැහැදිලි කළේ. ඇත්තටම 94 ආණ්ඩුව හැදිච්ච වෙලාවේ රිචඩ් පතිරණ තමයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පදවි ලබන්නේ. ඉන් අනතුරුව මෙය සැලකීමට මට්ටමකින් සාර්ථකව ක්‍රියාත්මක වුණවත්තම තමයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යටතේ එක්සත් ජාතික පක්ෂයේ දීර්ඝ කාලයක් මේ ඡායා කැබිනට් සංකල්පය ක්‍රියාත්මක කරමින් හිටියා. රනිල් වික්‍රමසිංහ මහතා තමයි ලංකාවේ දේශපාලනයේ දීර්ඝකාලීනම විපක්ෂය සහ විපක්ෂ නායක දුරය සම්බන්ධ අත්දැකීම් තිබෙන්නේ. ඒ අත්දැකීම සහ පරිණත භාවය තුළම නැතිනම් විපක්ෂ දේශපාලනයේ හොඳට තෙම්පරාදු වීම තුළ විය යුතුයි. ඔහු ඉතාම සාර්ථකත්වයක් ඒ තුළින් ලබා ගත්තා. නමුත් මේ මොහොතේ ඒකාබද්ධ විපක්ෂය විසින් ප්‍රකාශයට පත් කරන මේ ඡායා කැබිනට් මණ්ඩලය පිළිබඳ ප්‍රශ්නේ මතුවෙන ආකාරය අපි විග්‍රහ කරගමු. දිනුක්ෂොප මේ ප්‍රශ්නය අහනකොටම ඒ සඳහා වන නිවැරදිම වචනය කිව්වා. ඒ ඡායා කැබිනට් මණ්ඩලය පිළිබඳ අදහස ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මතුණු තත්ත්වය තමයි ඔබ මගෙන් ප්‍රශ්න කළේ. ඇත්තටම අන්නෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ලංකාවේ මීට පෙර ක්‍රියාත්මකුණු මේ සංකල්පයේදී කිසිසේත්ම දෙනුක්ෂේ මේක න්‍යායක් නෙමෙයි මම කියන්නේ, ප්‍රායෝගික තත්ත්වය තමයි ඡායා කැබිනට් මණ්ඩලය පිළිබඳ අදහස ඔෆිෂියලි ඩික්ලෙයාර් කරන්නේ නැහැ. ඒ කියන්නේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒක ඍජුව සහ වක්‍රව හඳුනා ගැනීමට සමාජයට ඉඩක් දෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ ඉන්නකොට හැමෝටම පෙනුනනේ අකිල විරාජකාරීව තමයි ඊළඟ අධ්‍යාපන ඇමති කියලා. දැන් මම අර රිචඩ් පතිරණ උදාහරණයම දිගුවක් විදිහට අධ්‍යාපන ක්ෂේත්‍රය මත ගාමු. අපිට පෙනුනා අකිල විරාජ තමයි කවදා හරි ඊළඟ UNP ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති කියලා. එක්සත් ජාතික පක්ෂයේ කිසිතැනක සිරිකොතේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවලා නිල වශයෙන් ඡායා කැබිනට් මණ්ඩලයක් පිළිබඳ අදහසක් ප්‍රකාශයට පත් කළේ නැහැ. ඒක තමයි ක්‍රමය. හැබැයි ඒක අපද විපක්ෂයට මෙතනදී යම් පටලැවිල්ලක් වුණා. මේක නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කිරීමත් එක්ක දැන් එලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව
සංජීව, දැන් මේ ඇත්තටම නිල වශයෙන් ප්‍රකාශ සංජීව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට කලින් මම කැමති දැනගන්න මේ කවුද මේ සඳහා මූලාරම්භය තිබුවේ ඒකාබද්ධ විපක්ෂයේ?
ඒකාබද්ධ විපක්ෂයෙන් කවුරුන්ද මේ පිළිබඳ අදහස ඉදිරිපත් වුණේ කියන කාරණාව හඳුනගන්න අපිට අවස්ථා කීපයක් තියෙනවා. දිනේෂ් ගුණවර්ධන ඉන්න වේදිකාවේදී විදුර වික්‍රමනායක කියනවා දිනේෂ් ගුණවර්ධන දිහාවට හැරිලා දිනුක්ෂි මේ ඔබතුමාලා මේ මොකක් නිසා මේක හදාගත්තද කියලා මම දන්නේ නැහැ. මම නම් මේකට කැමති නැහැ කියලා. එතකොට අපිට තේරුම් ගන්නට පුළුවන් මේක හදපු කණ්ඩායමේ දිනේෂ් ගුණවර්ධන උඩින්ම ඉන්න කෙනෙක්. දිනේෂ් ගුණවර්ධන තමයි කබඩේ පක්ෂයේ නිල නායකයා ලෙස පෙනී සිටින්නේ. ඊට පස්සේ මේ පිළිබඳව කසුකුසුව නිර්මාණය වන විට තවත් කණ්ඩායමක් තුළින් අදහසක් එනවා දලස් අලහත්තරමත් මේකට සම්බන්ධයි කියලා. එතකොට මේ වන විට ඒකාකාර විපක්ෂ දේශපාලනය සමග ගැටගැහුණු කණ්ඩායමට තියෙන අදහස තමයි මෙය දලස් අලහත්තරම සහ දිනේෂ් ගුණවර්ධනගේ මූලිකත්වයෙන් නිර්මාණය වෙච්ච අදහසක් සහ ඔවුන් විසින් ප්‍රකාශිත පත් කළ අදහසක් විදිහට තමයි මේ සංකල්පය දැන් එළියට ඇවිල්ලා තියෙන්නේ. දැන් විදුර වික්‍රමනායක ප්‍රසිද්ධියේ මේ සඳහා සිය එකඟ නොවීම ප්‍රකාශයට පත් කළා වගේම ලොහන් වත්වත්ව මන්ත්‍රීවරයා කියලා මම නම් මේ ෂැඩෝ කැබිනට් එකකින් ඉල්ලා සිටිනවා කියලා. ඔහුට තියෙන නාගරික සංවර්ධන සහ ජල සම්පාදන අමාත්‍යංශයේ කාර්යභාරය අධීක්ෂණය කරන්න. නමුත් මේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඒකාබද්ධ විපක්ෂයේ සමාජිකයන් මුණගැහුණු අවස්ථාවක මේ විවිධ අමාත්‍යංශවල කටයුතු අධීක්ෂණය කරමින් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ රට තුළ දේශපාලන වේදිකාව තුළ රූපවාහිනී සංවාද තුළ විධිමත් විද්‍යාත්මක සංවාදයක් නිර්මාණය කරගන්නට නම් ඒ විවිධ අමාත්‍යංශ සම්බන්ධයෙන් අපේ කණ්ඩායමට නිශ්චිත අධ්‍යයනයක් තිබිය යුතුයි. ඒ සඳහා මොකක් හරි වැඩපිළිවෙලක් හැදුවා නම් හොඳයි නේද කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂය සමග මීට ටික කාලයකට පෙර කතා කරලා තියෙනවා. අන්නේ අදහස විය යුතුයි මෙලෙස ෂැඩෝ කැබිනට් එකක් විදිහට එළියට ඇවිල්ලා තියෙන්නේ. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද මේ නිලවශයෙන් ප්‍රකාශිත මෙලෙස නිලවශයෙන්ම ප්‍රකාශිත පත් කළ ඡායා කැබිනට් එකඟ නැති බව ඉතාම සුපැහැදිලි. ඔහු වෙනුවෙන් වෙන් කරලා තියෙන අග්‍රාමහත්වයේ දුරෙන් මෙහිදී ඉල්ලා සිටිනවා. ඔයි ෂැඩෝ කැබිනට් පිළිබඳව සංකල්පයට එකතකින් අගමැති දුරය එවැනි නම් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ ඡායා කැබිනට් පිළිබඳ අදහස යම් කෙසේ ව්‍යාකූල භාවයක් නිර්මාණය වෙන බව දැකලා ඔය ඉතාම උපක්‍රමික පිළිතුරක් ලබා දෙනවා මාධ්‍යවේදීන් මේ පිළිබඳව ප්‍රශ්න කළා. ඔව් කියනවා ඉතින් අගමැති ඉල්ලා සිටුනහම කැබිනට් මණ්ඩලයේ එතනම අහෝසිනේ. ඒ නිසා දැන් ඕක ඔතනින් එහා කතා කරන්න දෙයක් නැහැ. අගමැති විදියට මම මේකෙන් ඉල්ලා සිටලා තියෙන්නේ කියලා. අන්න එතන තමයි මේ පිළිබඳව ඇහිච්ච පිළිතුරක් විදියට අපට අනුදාන ගන්න ලැබෙන්නේ. කෙසේ වෙතත් මේ සිද්ධියෙන් මතුණු ව්‍යාකූල භාවයේ හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ ඒකමතික භාවය සම්බන්ධයෙන් රට ඇතුළේ යම් කිසි සැක සංකා මතුවෙන්නට පටන් ගත්තා.
දැන් අපි මේ විශේෂාංගයේ අර්ථය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය පවා ඇතැම් වෙලාවට ග්‍රහණය කර නොගත් කාරණා පිළිබඳවත් අපිට ආරංචි ලැබෙන ආකාරයට තොරතුරු විග්‍රහ කර ගැනීම සිදු කරනවා. දැන් මේ ආරංචිය තෙවැනි වූ ආරංචියක්. මේ දින කිහිපයකට කලින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්කරලා එක්තරා සාකච්ඡාවක නියැලෙමින් සිටිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්තරා ප්‍රකාශයක් කළා. මේක දේශපාලනිකව විග්‍රහ කරගත්තොතින් මේක ලොකු කතාවක්, දැඩි ප්‍රකාශයක් දේශපාලනික වශයෙන්. නමුත් ජනමාධ්‍ය මා දුටුවේ නැහැ මේ සම්බන්ධව විශාල වශයෙන් ප්‍රවෘත්ති වාර්තා කිරීමක් සිදු කරනවා. නමුත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා මේ පාර්ලිමේන්තු නිල කාලය ඇතුළතවේදී තමන් කිසිසේත්ම තනි ශ්‍රී ලංකා ආණ්ඩුවක් හෝ තනි UNP ආණ්ඩුවක් පිහිටවීමට ඉඩ තබන්නේ නැහැ කියලා. මේක දේශපාලනික වශයෙන් ගත්තොත් එක්තරා දැඩි ස්ථාවරයක පිහිටා සිටමින් සිදු කරපු කතාවක්. නමුත් ජනමාධ්‍යයට මේක විශාල වශයෙන් අවධානයට ලක් නොවුණු කාරණාවක් බවටත් පත් වුණා. මා දන්නේ මෙහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම කුමන ආකාරයක ප්‍රතිචාරයක් ලබා දුන්නද කියලා. මා කැමති සංජීව, ජනාධිපතිවරයාගේ මේ ස්ථාවරත්වය පිළිබඳව වටින් පිටින් වාර්තා වන කරුණු මොනවද කියලා විග්‍රහ කරගන්න. ඇයි ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඇතුළතදී මෙවැනි වූ ප්‍රකාශයක් කළා තිබුණේ? ඔහුගේ අභිලාෂයුනේ මොකද්ද?
මේකර ඔබ සඳහන් කළ පරිදිම ලංකාවේ මේ මොහොතේ පවතින දේශපාලන හැඩය ඇතුළේ ඉතාම දැඩි ස්ථාවරයක්. ඒ ඔබේ වචනේ ඉතාම නිවැරදි. ඒක දැඩි ස්ථාවරයක් කියලා කියන්නේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අවුරුදු දෙකක් සඳහා වන එකඟතාවයකට අත්සන් කරලා තියෙනවා. ඒ අවුරුදු දෙකෙන් මෙපිටත් කතා බහ කළොත් මග නතර වෙන්න පුළුවන්. ඕනම කිවිසුමක මූලික ප්‍රදේශයක් මේ කතා බහ කළා නිල කාලයට පෙර අතරමග නතර වීම ඒ සඳහාත් අවසර තියෙනවා. ඒ නැතත් අවුරුදු දෙකෙන් පස්සේ මොකද වෙන්නේ කියන අදහසක් ඉදිරිපත් වෙනවානේ. ඒ සියල්ල අතරේ රටේ ප්‍රධාන පක්ෂ දෙකට, ඒ කියන්නේ ජාතික ආණ්ඩුව වෙනුවෙන් ලිඛිත එකඟතාවයකට පැමිණි ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකට තනි ආණ්ඩුවක් පිළිබඳ එවැනි උණුසුම් සංවාදයක් තිබියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පහුගිය සතියේ කැඳවන ලද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී කියනවා මේ පාර්ලිමේන්තු නිල කාලය ඇතුළත තනි ශ්‍රී ලංකා ආණ්ඩුවක් හෝ තනි UNP ආණ්ඩුවක් හැදෙන්න කිසිසේත්ම ඉඩක් නැහැ කියලා. මේක ඉතාම ප්‍රබල මතයක්. එය මතය ප්‍රබල වෙන්නේ ඒක දේශපාලන අර්ථ ගණනාවක් තියෙන නිසා. ඒක අර්ථයක් තමයි තමන්ට ජනාධිපති ධුරය සඳහා පැමිණෙන්නට ඒ සඳහා වන ශක්තිය ලබා දුන්නු ඒ සඳහා ඔසවා තැබීම සිද්ධ කළ එක්සත් ජාතික පක්ෂයට අකෘතඥ වෙන්නේ නැහැ කියන පණිවිඩයක පැත්තකින් මේ ප්‍රකාශය තුල තියෙනවා. ඒ වගේම ඇතම් එක්සත් ජාතික පක්ෂ සමාජිකයින් කියනවා අපි අපේ ආණ්ඩුවක් හදනවා අපිට වෙන කවුරුත් අදාළ නැහැ කියලා. ඔවුන් එහෙම කියනකොට රටේ නායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා කියලා ඔවුන්ට తాවකාලිකව අමතක කරන්න වෙනවා. අන්න එහෙම දේශපාලනිකව ටිකක් අදිමානෙන් ප්‍රකාශ කරන එක්සත් ජාතික පක්ෂයේ ඇතමුන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ටිකක් රිදෙන උත්තරයක් මේ හරහා දෙනවා. ඒක තමයි මේකේ දෙවෙනි දේශපාලන අර්ථය. හැබැයි අනික් පැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉල්ලීමක් තියෙනවා. පින් මට්ටමට ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සීලු මන්ත්‍රීවරුන්ට සහ ආණ්ඩුවට ගිය ඇතන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිඑමතුරුන්ට පවා තියෙන එක යෝජනාවක් තමයි දෙලොක්ෂීමේ අපි පුළුවන් ඉක්මනින් අපේ ආණ්ඩුවක් හදාගමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අගමැතිවරයෙකු සහිත පාර්ලිමේන්තුවකින් අපි ආණ්ඩුවක් හදමු. එතකොට මුළු ආණ්ඩුවම අපේ බවට පත් වෙන නිසා මෙන්න මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන හදවතට ඒ පිළිබඳව හෘද සාක්ෂියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතනදී යම් ආකාරයක එරෙහිවීමක් වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම්මට්ටමේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න කට්ටියගේ ආණ්ඩුවට ගිය ඇතමුන්ගේ තියෙන ඉල්ලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසියම් ආකාරයක එකඟ නොවීමක් ප්‍රකාශයට පත් කරනවා. දැන් ඔහුට අවශ්‍ය නම් මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් අතර වීරයෙක් වෙන්නට එක රැයෙන් ඔහුට ඒ අවස්ථාව උදා කරගන්න පුළුවන්. ඔහුට කියන්න තියෙන්නේ හෙට උදේම ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදනවා කියලා විතරයි. දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපි මීට පෙරත් කතා කළානේ බටහිර දිනනවා, ලෝකයේ දිනනවා, ඉන්දියාව දිනනවා, UNHRC එක දිනනවා, UN එක දිනා ගන්නවා. නමුත් තමන් නායකත්වයේ දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනාගෙන නැහැ ඔහු තාම. නමුත් ඔහු ඒ ජනප්‍රියත්වය පිළිබඳව තාම අවශ්‍යතාවක් පෙන්වන්නේ නැහැ. ඔහු තාම ඉන්නේ අර තමන්ට ඡන්දය දුන්නු 62 ලක්ෂය නියෝජනය කළ මතේ. එක අතකින් ගෞරවාන්විත දේශපාලන මතයක්. තමන්ගේ පක්ෂය තමන් සතු කර ගැනීම කියන දේශපාලනික අවශ්‍යතාව මෛත්‍රීපාල සිරිසේන తాවකාලිකව අමතක කර තමන්ව ජනාධිපති ධුරයට ඔසවා තබූ 62 ලක්ෂය වෙනුවෙන් පෙනී සිටින බවක් ඉතා පැහැදිලිව අපි මේ දකින්නේ. ඕනෑම කෙනෙකුට ඔතන බැලුවත් පේනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තාම 10%, 15%ක්වත් මෛත්‍රීපාල සිරිසේන දිනා ගන්න හැකියාවක් ලැබිලා නැහැ. නමුත් ඒ අභියෝගයේ එලෙස ඉතාම පැහැදිලි ලෙස තිබියදී ඔහු කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් මම තනින් ආණ්ඩුවක් හදන්න ඉඩක් නිර්මාණය කරන්නේ නැහැ කියලා.
සංජීව, දැන් එතකොට එතනදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රතිචාරය වෙලා තිබෙන්නේ මොකක්ද මේ ප්‍රකාශය සම්බන්ධව?
මේක දෙලොක්ෂමේ අර දිගින් දිගට ගිය අදහසක් නෙමෙයි. මේක ජනාධිපතිවරයා විසින් කළ එක්තරා ප්‍රකාශයක් විදිහට විතරයි මේ කතාව එළියට ආවේ. ජනාධිපතිවරයා මේ කිසියම් වෙන මාතෘකාවක් කතා කරමින් ඉන්න වෙලාවක නිකන් ඔහු අතින් එකවර කියවුණා වගේ තමයි මේ මතේ මතුවලා තියෙන්නේ. ඒ නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විදිහට එතන හිටපු කාගෙන්වත් මීට ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. අගමැතිවරයා පවා ඒ සභාවේ හිටියා. නමුත් ඔවුන්ට හිත ඇතුලේ මේ ගැන දෙන්න උත්තරයක් කියන්න අදහසක් ප්‍රකාශයක් කරන්න කිසියම් ආකාරයක තමන් සතු විග්‍රහයක් තියෙන්නේ නැති. නමුත් කවුරුත් ඒ පිළිබඳ ඒ අවස්ථාවේ ප්‍රසිද්ධිය කතා කරලා නැහැ. හැබැයි අදින් පටන් ගන්න දේශපාලන සතිය ඇතුළත මේ පිළිබඳ අලුත් අලුත් අදහස් නිර්මාණය වෙයි. මට හිතෙන්නේ හොඳ අලුත් මාතෘකාවක් බවට පත් වෙයි කියලා මේ කාරණාව.
හොඳයි, දැන් මීළඟ කාරණාව තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩුවැයයි සම්බන්ධව ඉදිරිපත් කරපු යෝජනාවලියේ ඉදිරිපත් කළ තියෙන ඇතැම් නිර්දේශ සම්බන්ධව මේ වෙනකොට ඇති වෙලා තියෙන කතාබහ. එයිනුත් ප්‍රධාන ස්ථානයක් ගන්නවා මේ විදේශ විනිසුරුවරුන් මේ කාර්යාවලියට මැදිහත් වීම කියන කාරණාව පිළිබඳව. ඔබ දන්නවා මේ විදේශ විනිසුරුවරුන්ගෙන් සහිත උසාවියක් මගින් මේ සම්බන්ධව MM තීන්දුව තීරණ සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතයි කියන කාරණාව සම්බන්ධව මේ වෙනකොට ශ්‍රී ලංකාව පුරාම විශාල ආందోళනයක් ඇති වෙලා තියෙනවා සංජීව. ඇතම් වෙලාවට මේක දේශපාලනික වශයෙන්ුත් ටිකක් මතභේදෙරි ලක්ුණු කාරණාවක් කියලා අපිට හිතෙන්නේ. විවිධ දේශපාලනික චරිත මේ සම්බන්ධව විවිධ ආකාරයෙන් ඉදිරිපත් කරන මති මතාන්තර හේතුවෙන්. දැන් අපි දැක්ක මේ ඊට දින කිහිපයකට කලින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ එක්තරා වේදිකාවකදී කිව්වා අපේ රටේ නඩු අහන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිම ඉඩක් නැහැ විදෙස් විනිසුරුවරුන්ට. විදෙස් විනිසුරුවරුන්ට ඇවිල්ලා ශ්‍රී ලංකාවේ නඩු අහන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩක් දීලා නැහැ කියලා. එතකොට ඊට අමතරව මේ විදේශ මාත්‍ය මංගල සමරවීර මහතා මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට ගිහිල්ලා කැමැත්ත ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධව ඔහුගේ රජයේ පාර්ශවයෙන් මත ඉදිරිපත් කළා තියෙනවා. මේකට දැඩි ලෙසින් විරෝධය ප්‍රකාශ කරමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විශාල වශයෙන් විරෝධතාවක් එල්ල කළා. විදේශ අමාත්‍යවරයා පරස්පර විරෝධීව ක්‍රියා කරන අය ඉලා අස්විය යුතුයි හරිනම් කියලා. ඊට අමතරව වාසුදේව නානායක්කාර මහතාත් මේ සම්බන්ධව දැඩි ලෙසින් විවිධ වේදිකාවන්වලදී තමන්ගේ අදහස් ප්‍රකාශ කරමින් යන ආකාරයක් අපි දුටුවා. මම කැමතියි මේ ප්‍රමුඛ පුද්ගලයන් තුන්දෙනා පසුගිය සතියේදී ප්‍රමුඛ වශයෙන් ඉදිරිපත් කරපු මේ කාරණා මේ අදහස් තුන පිළිබඳව අවධානය යොමු කරන්න සංජීව මේ ළඟට.
මම කනගාටුවෙන් කියන්න ඕන මේ ඉරිදා දවස වෙනුවෙන් මේ පිටකරන පුවත්පතේ තියෙන ප්‍රධාන ශීර්ෂ පාඨය කුමක්ද? යුද අධිකරණයේ තව මාස 9කින් විදෙස් විනිසුරුවොත් ඇති. මේ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍යයි. මේ ප්‍රවෘත්තිය මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අපේ රටේ ආණුක්‍රම ව්‍යවස්ථාව තුල කිසිසේත්ම අපේ අධිකරණයට පිට රටින් විනිසුරුවරු ගෙනල්ලා නඩු වහන්න අපේ ආණුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම ඉඩක් නැහැ. එමනම් ආණුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. ඒකට මම එකඟ වෙන්නේ නැහැ කිසිසේත්ම. මේ ප්‍රවෘත්ති වලින් විශේෂයෙන්ම රටේ මහජනතාව නොමග යවනවා විතරක් නෙවෙයි නොසන්සුන් කරනවා. මේ කියන විදිහට දැන් විනිසුරුවරු ගුවන් යානාවල නැගලා දැන් මග එනවා. ඒ විදිහට තමයි මේ කියන්නේ. විනිසුරුවරු එති.
අපේ විදේශ අපතිතුමා ගිහිල්ලා ජිනීවායේදී කියනවා මගේ රටේ ජනාධිපති කියලා තියෙනවා විදේශ නඩුකාරයෝ ගේන්නේ නැහැ කියලා ලංකාවට. TNA පක්ෂයේ මගෙන් ඉල්ලනවා විදේශ නඩුකාරයෝ ගේන්න කියලා. මම ඉන්නේ මේ දෙක මැද කියලා. එයාව පත් කරේ TNA එකද? එයාව පත් කරේ අගමැති? එයාව පත් කරේ ජනාධිපති? ජනාධිපති කියන දේ විහිළුවට පත් කරන විදේශ අමතිවරයෙක් ඉන්න රටක ජාත්‍යන්තරව අපි ගැන මොනවා හිතයි? ජනාධිපතිතුමා නම් ඊයේ කියලා තියෙනවා කවුරු මොනවා කිව්වා විදේශ නඩුකාරවරු මම ගේන්නේ නැහැ. ආත්ම ගෞරවයක් තියෙනවා නම් මංගල සමරවීරට ඊයේ රාත්‍රියේම ඉල්ලාසිම දෙන්න තියෙනවා.
අධිරාජ්‍යවාදයට ජාතකව උපන්න ආණ්ඩුවක් මේ. ඊළඟට කුමන්ත්‍රණයෙන් ගැබ්බර වූ ආණ්ඩුවක්. ඊළඟට මේ රටේ ජනතාව වනසන මකරාක්ෂයෙකු ඉපැද්ද වූ ආණ්ඩුව. දැන් මේ ආණ්ඩුව බහුතර වරම ලබා ගත්තේ ජනතාව ඉදිරියේ තැබූ විශාල පොරොන්දු මාලාවක් අනු. ඒ පොරොන්දු මාලාව අද සහමුලින්ම කඩ කර තිබෙනවා. ඒක ආණ්ඩුවක් පිළිගන්න. දැන් තිත්ත බෙහෙත් බොන්න ඕන වෙලාවක්. ඊ තොපිම බීපියව්.
සංජීව, දැන් පසුගිය සතියේදී ඉදිරිපත් කරපු ප්‍රමුඛතම කාරණා අතරින් ප්‍රධානතම ප්‍රකාශ තුන තමයි මම ඔය ඉදිරිපත් කළේ. ඇත්තටම දැන් ඔය දෙමුහුන් අධිකරණය හයිබ්‍රිඩ් උසාවිය පිළිබඳව ඇතිවන විවිධ මතිමතාන්තර පිළිබඳව අපි ගිය සතියේදී දල වශයෙන් අවධානයට ලක් කළා. එහිදී අපි ප්‍රකාශ කළා ශ්‍රී ලංකාව තුළ කුමන ආකාරයේ ප්‍රකාශනිකුත් උනත් ඇත්තටම මේ වෙනකොට ශ්‍රී ලංකාව රාජ්‍යයක් වශයෙන් මේ සම්බන්ධව තමන්ගේ මතය ඉදිරිපත් කළා හමාරයි කියලා. මොකක්ද මේ වෙනකොට ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධයෙන් මතුවලා තියෙන කතාබහ?
දැන් එක්තරා පුවත්පතක ප්‍රධාන තිරස්සනයක ගිහිල්ලා තිබුණා විදේශී විනිසුරුවරයන්ගේ සහභාගිත්වය සහිත අධිකරණ පද්ධතියක් බිහිවීමේ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. එය මුදුරේදීම ක්‍රියාත්මක වන්නට අවස්ථාවයි මේ සැකසෙමින් තිබෙන්නේ කියලා. මේ පත්‍රය යටේ තියාගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වේදිකාවක කියනවා කවුද මේවා කියන්නේ? ඇයි මෙහෙම ලියන්නේ? මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. මේ රටේ විදේශීය විනිසුරුවරුන්ගේ සහභාගිත්වය සහිත අධිකරණ ව්‍යූහයක් නිර්මාණය වෙන්නේ නැහැ. ලෝකයේ ඕනෑම රටක රාජ්‍ය මුඛ්‍ය නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලිඛිතව එය සඳහන් වෙනවා. ලංකාවේ 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව විසින් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට දිසාධිකරණය දක්වා වන අධිකරණ ව්‍යූහය සහ බලතල බෙදීමේ න්‍යාය කියන දේශපාලනයේ තියෙන ඉතාම ප්‍රමුඛ සංකල්පය අධිකරණ විවසාදායක විධායක කියන බල ආයතන තුන පිළිබඳ විග්‍රහය විවස්ථාවේ තියෙනවා. ඒ යටතේ මේ රටේ අධිකරණ පද්ධතියට විදේශීය විනිසුරුවරුන්ගේ සහභාගිත්වයක් පිළිබඳව ඉඩක් කිසිසේත්ම නැහැ. හැබැයි අපට අමතක කරන්න බැරි තැනක් මං ගිය සතියේ අපි කතා කළා දෙන්නු විශේෂ තමයි සෙයින්ට් අල් හුසේන් මානව හිමිකම් කොමසාරිස්වරයා කළ ප්‍රකාශයක තැනක ඔහු කියනවා ශ්‍රී ලංකාවේ වගවීම් ක්‍රියාවලියේ විශ්වසනීයත්වය සහතික කිරීමට නම් විදේශීය විනිසුරුවන්ගේ සහභාගිත්වයක් අවශ්‍යයි. එහි දිගුව විදිහට ඔහු විග්‍රහ කරනවා ඒ සඳහා වන අවශ්‍යතාවය යෝජිත ආණ්ඩුකම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතුයි කියලා. එතනදී ඔහු කියන්නේ විදේශීය විනිසුරුවරුන්ගේ සහභාගිත්වයේ සහිත අධිකරණ ව්‍යවහාරයක් පිළිබඳ සංකල්පය රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුයි කියලා. අපිට පේනවා ආණ්ඩුකම ව්‍යවස්ථාවක් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා වන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා වන ක්‍රියාවලිය මේ වන විට සිද්ධ වෙමින් පවතිනවා. දැන් ජනතා අදහස් එකතු කළා. ඒ මූලික කාරණා සාකච්ඡා වෙමින් පවතිනවා. යම් කිසි කෙටුම් පතක් අපට නොදුරේදී දැක බලා ගන්න හැකියාව ලැබේවි. ඒ සියල්ල අතර තමයි සෙයිද් අල් හුසෙයින් අර කතාව කියන්නේ. දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන කතාව හරි, ඒක ඇත්ත. ඒ වගේම මම ගිය සතියේ තමයි කිව්වා පොළොන්නරුවෙන් දිහි වෙච්ච මෛත්‍රීපාල සිරිසේන නැමැති මේ ගොවිජන නායකයා මේ රටේ බිම් මට්ටම දන්න මෛත්‍රීපාල සිරිසේන විදේශීය විනිසුරුවරු සහිත අධිකරණයක් මේ රටේ හදන එකක් නැහැ කියලා රටේ ඇතුළතම අදහසකුත් තියෙනවා. හැබැයි ඔහු බටහිර සමග පවතින මේ නම්මශීලී විදේශ ප්‍රතිපත්තිය ඇතුළේ එවැන්නක් සිදුවිය හැකි කියලා සමහරුන්ට සැකේකුත් තියෙනවා. මේ දෙකම තියෙනවා. හැබැයි ඔහු ඉතාම දැඩිව තමන්ගේ මතය ප්‍රකාශයට පත් කරනවා. ඔහු ඒක නැරෙන්නේ නැහැ. නමුත් විදේශ මතිවරයා ජිනීවා නුවර කළ ප්‍රකාශය, ජිනීවා නුවර ප්‍රතිඵලය සම්බන්ධයෙන් ලංකාවේ කළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු අතින් මේ විදේශීය මැදිහත් වීමක අවශ්‍යතාවය සහ ඒ පිළිබඳව කැමැත්ත ශ්‍රී ලංකා රජයේ විදිහට ජිනීවා නුවරදී ප්‍රකාශ කළ බව ඔහු අතින් කියවෙනවා.
සංජීව, දැන් එතනදී ඇත්තටම විදේශ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සහ ප්‍රකාශ පිළිබඳවත් අපි මෙහිදී ටිකක් විග්‍රහ කරගත යුතුයි. මේ සම්බන්ධවත් යම් යම් විවේචන අපිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා විවිධ පුද්ගලයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඇත්තටම දැන් අපි ගිය සතියේදීත් කතා බහ කළා ලංකාවේ කොතනක කොයි ආකාරයෙන් ප්‍රකාශ කළත් විදේශ විනිසුරුවරුන් ගෙන්වන්නේ නැහැ, හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටවන්නේ නැහැයි කියලා. නමුත් විදේශ අමාත්‍යවරයා ප්‍රමුඛව ශ්‍රී ලංකාව අත්සන් කළා තියෙනවා එක්තරා පොරොන්දුවකට මේ සම්බන්ධව යම් කිසි ආකාරයක ක්‍රියාදාමයකට ශ්‍රී ලංකාව මැදිහත් වෙනවා කියලා. දැන් එතකොට ගිය සතියේදී අපි කතා බහ කළා මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ලංකාව මේ වෙනකොට එකඟ වෙලා තියෙන්නේ. නමුත් ලංකාව ඇතුළත තුල කතා බහ යන්නේ ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ ඇත්තටම විදේශ විනිසුරුවරුන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක් ගේන්නේ නැහැ කියන කාරණාව. එතකොට විදේශ අමාත්‍යවරයා එක්තරා ප්‍රකාශයක් සහ පොරොන්දු වලට එකඟතාවලට පිවිසෙනවා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්. ඔහු ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා. එතකොට මේ ඊයේ පෙරේදා දැන් ජනාධිපතිවරයා කරලා තිබුණු ප්‍රකාශය විදේශ විනිසුරුවරුන් ගෙන්වන්නේ නැහැ, හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටවන්නේ නැහැ කියන කාරණාව සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තිබුණේ ඒක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ප්‍රකාශයක් කියලා. එතකොට යම් කිසි විතර මත ගැටුමක් තියෙන වගක් තමයි අපිට පෙනියන්නේ. විදේශ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය විශ්වාසයේ තැබිය නොහැකි, රටේ නායකයාට එකඟ විය නොහැකි ආකාරයෙන් සිදුවන හැසිරීමක් කියන බවට ප්‍රකාශ කරමින් අපිට ආරංචි වෙනා උදේ ගම්මන්පිල මහතා ඇතුළු මේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සූදානම් වෙනවා කියලා ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනින්. අපි දැක්ක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළ ප්‍රසිද්ධියේම විදේශ අමාත්‍යවරයා හරිනම් ඉල්ලා අස්වෙන්න ඕනේ කියලා. දැන් ඇත්තටම මොකක්ද විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මේ ක්‍රියාකලාපය සම්බන්ධව අපිට ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළින් වාර්තා වන තොරතුරු?
ඔබ කියව කතාව හරි. ඒකාබද්ධ විපක්ෂයේ මේ වන විට කියන විදේශමති මංගල සමරවීරට එරෙහිව විශ්වසමන් යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරන්න හේතුව තමයි ලංකාවේ අධිකරණ ක්‍රියාවලියක් සඳහා විදේශීය විනිසුරුවරුන්ගේ දායකත්වය ඔහු විසින් අනුමත කරලා තියෙනවා. ඒ පිළිබඳව ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා තියෙනවා. එක පැත්තකින් එක ජනාධිපතිවරයා දරන මතයටත් පටහැනි මතයක් වන නිසා ඔහුට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීමේ අදහසකුත් ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේක හරියට විද්‍යාත්මකව මැද ඉඳලා මේ සමස්ත සිදුවීම් දාමේ විග්‍රහ කරලා බලනවා නම් මේක මංගල සමරවීර මත පැටවිය හැකි තනි වරදක් නෙවෙයි. අපි දන්නවා මේ යෝජනාව එන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. මේක හිලරි ක්ලින්ටන් එරට රාජ්‍ය ලේකම්වරිය ලෙස ඉන්න කාලේ ඉඳලා ආපු මේ ඇමරිකන් රෙසලූෂන් එක. මේක අවස්ථා ගණනාවකදී ඉදිරිපත් වෙනවා. එකම එක අවස්ථාවකදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ යෝජනාව පරාජය කරන්න සමත් වෙනවා ජිනීවා මානව හිමිකම් සසිවාරය තුළ. ඉන්පසු අවස්ථා තුනකදීම මේ යෝජනාව විටින් විට සම්මත වුණා. ඉන් අනතුරුව මේ වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ඇමරිකන් යෝජනාවේ සමනුග්‍රාහකයා විදිහට ලංකාව ඉදිරිපත් වුණා. ලංකාව සම්කරපු යෝජනාව ඇතුළේ ඉතා පැහැදිලිව ලිඛිතව සඳහන් වෙලා තියෙනවා විදේශීය විනිසුරුවරුන්ගේ සහභාගීත්වය සහිත අධිකරණ ක්‍රියාමාර්ගයක්. සෙයිද් අල් හුසෙයින් මේ කියන්නේ ඉතාම රාජපාලනික ප්‍රකාශයක්. ලංකා විදේශපාලනයේ එක එක අය එක එක ඒවා කිව්වට ඔවුන් වැඩ කරන්නේ රාජපාලනික න්‍යාය පත්‍රයක් ඇතුළේ. ඔහු කතා කරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සසිවාරය තුළ අම්මත වෙච්ච ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ලෝකේ රටවල් ගණනාවක සහභාගීත්වයෙන් සම්මත වෙච්ච මේ ඒකාබද්ධ යෝජනාවේ අන්තර්ගතය ගැන. ඒක නිසා මංගල සමරවීර විදේශ මැතිවරයා කුමක් කීවත් කුමක් නොකීවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යළි කුමක් කීවත් කුමක් නොකීවත් මේ සඳහාම එකඟතාවය අපි අත්සන් කරලා
තියෙනවා. සංජීව දැන් එතකොට දැන් අපි ව්‍යවස්ථානුකූලව ඕක විග්‍රහ කරගත්තු තින් අපිට තවත් එතනදී ගැටලුවක් මතුවෙනවා. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව තුළ විදෙස් විනිසුරුවන්ගේ සහභාගීත්වයට ඉඩක් නැහැ කියලා ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා නම් ඒ ආකාරයෙන් ව්‍යවස්ථාවට ඇතුළත් වෙලා තියෙනවා නම් රටක් විදිහට කොහොමද අත්සන් කළේ විදෙස් විනිසුරුවන්ගේ සහභාගීත්වයට කැමති කියලා? ඒ පිළිබඳව සාකච්ඡාවක් වෙනවද ලංකාව තුළ?
අනපේක්ෂිත ප්‍රශ්න කිරීමක්, ඉතාම ගැඹුරු ප්‍රශ්න කිරීමක් ඔබේ ප්‍රශ්න ඇතුළේ තියෙනවා. ඒක ඒක ඉතාම වටින තැනක්. නමුත් ඒක අපිට තේරුම් ගන්න වෙන්නේ මේක යෝජනාවක් පමණයි දැන්නේ. කිසියම් ආකාරයක වැඩපිළිවෙලක් යෝජනාව කාවට පස්සේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා වන නෛතික පසුබිම පසුවයි නිර්මාණය කරගන්නේ. එතකොට දැන් යෝජනාවකද ඉදිරිපත් කරන්න පුළුවන් යම් අදහසක්. ඒ යෝජනාව ක්‍රියාත්මක කිරීම සාධාරණීකරණය කරගත යුතුයි රටේ නීතිය තුළ. දැන් ඒ සඳහාවන ක්‍රියාත්මක වීම තමයි එක පැත්තකින් සිද්ධ වෙන්නේ. අපි අර මුලදී කතා කරපු රටේ නව ව්‍යවස්ථාවට මේ පිළිබඳව කාරණාව අන්තර්ගහණය කළ යුතුයි. ඒක තමයි යෝජනාව මුලින් එනවා. ඉන් අනතුරු යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහාවන වැඩ පිළිවෙල එනවා. ඒ කියන්නේ අපේ ගමට පාලමක් වුමනයි කියන යෝජනාව එන විට මුදල් පාස්සලා නැහැනේ. නමුත් යෝජනාවෙන් පසුව මුදල් පාස් කර ගැනීම සඳහාවන අරගලයට අපි යනවා. ඊට පස්සේ තමයි පාලම හදන්නේ. හැබැයි විරෝධයක් තිබුණානේ. ලංකාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් රැසකට විරෝධයක් තිබුණා විදේශී විනිසුරුවරුන්ගේ මැදිහත් වීමක් පිළිබඳ මාතෘකාවක්වත් මේකට ඇතුළත් වීම පිළිබඳ. නමුත් කෙසේ වෙතත් මේ කාරණාව ලිඛිත ප්‍රකාශනක් විදිහට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නැමැති ඉතා බලවත් ආයතනයේ සුරක්ෂිතව කියලා ඇති. ඒක නිසා අපිට අන්තර්ගත කාරණාව පිළිබඳ නොසලකා හැරිය නොහැකි බව අප සියලු දෙනාම මතකයේ තබා ගත යුතුමයි.
හොඳයි, එහෙමනම් දේශපාලනික වශයෙන් ගත්තාම ශ්‍රී ලංකාව තුළ උණුසුම් තත්වයක් මතු කරපු සහ මතු කරමින් පවතින සිදුවීම් පිළිබඳව තමයි එහි ඇතුළාන්ත කරුණු පිළිබඳව තමයි අපි විග්‍රහය කියදුනේ. තවත් ඔය සිවිල් මේ කාරණා විදිහට කරුණු කාරණා ගණනාවක් අපිට ආරංචි වෙනවා. නමුත් අපි මේ විශේෂාංගයටතේ ප්‍රමුඛව අවධානය යොමු කරන්නේ දේශපාලනික වාතාවරණය සහ එහි උණුසුම්කාරී සිදුවීම් පිළිබඳව විග්‍රහ කර ගැනීම. එහෙමනම් මේ සතිය ඇතුළතදී සිදුවන සිදුවීම් පිළිබඳව ලබන සතියේ සඳුදා කතා බහ කිරීමේ බලාපොරොත්තු වෙන් අපි අදට ඔබට සමු දෙනවා සංජීව. බොහොම ස්තුතියි. අපි ආයෙත් හමු වෙමු.
කොමිසෝතේ දරුක්ෂි මේ සතියේ සාපේක්ෂව නම් ලබන සතියේ දේශපාලන වශයෙන් වටපිටාව මීට වඩා උණුසුම් කියලා අපිට ප්‍රකටනය කරගන්න පුළුවන්. මොකද මේ සතියේ මතුණු යම් යම් සරල දේශපාලන සිද්ධීන් ඒ සංකීර්ණ මේ මාතෘකා සහ වටපිටාවන් ලබන සතියේ නිර්මාණය වේවි කියන බලාපොරොත්තු ඇතිව අපි ලබන සතිය යලි කතා කිරීමේ අපේක්ෂාවත් සමග සමුගන්නවා. අයිබෝන්.
අයිබෝන්.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.